සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධාන ශාසනං කියන මේ ගාථාවේ අර්ථය පහදලා දෙන්න කියලා කියනවා. මේ නියම අර්ථයේ මොකද මේක වෙනසක් නම් තියන්න නැහැ. මේ සබ්බ පාපස්ස අකරණං කියන තැනට තමයි පත් වෙන්න ඕනේ. සියලු පාපයන් නොකෙරෙන සත්වයට පත් වෙනවා. කුසලයෙන් වැඩෙන්න ඕනේ. සචිත්ත පරියෝ දපණං කියන හැමතැන බැඳෙන විතරෙන චිත්තපරියාය දමණය වෙන්න ඕනේ. දමණය කරන දහම් ඒ වාගේම කය දමණය කරන ඕලාරික කජකය දමණය කළ යුතුයි. රූපී මනෝමය කය සමණය කළ යුතුයි. අරූපී සංඥාමය කය තිරිනවන් පානවා. ඒකට කරන්න දෙයක් නැහැ. අවසාන මෙන්න මේ ක්‍රමයේ ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මේ මස්ලේ කයක් තියෙනවා අපිට කාලා බීලා සකස් කරලා ලෝකේ පැවැත්මට ප්‍රියමනාපයෙන් ඇසකන දිවනාසී ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහක් ගණී භවනව හදාගෙන ඒකෙන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරමි. ඒ වායේ ආස්වාද විඳිමි. මෙන්න මේ විදිහට සමංකේ කටයුතු කරගන්න බලාපොරොත්තු වෙයි තමයි ලෝක සත්වයා. මේ ඕලාරික වූ හෙවත් අදර තියෙන මේ මත්ලේ කයක් වැනි කරජ කයක් බලාපොරොත්තු වෙන්නේ. එතන මේ කය බලාපොරොත්තු වෙන යම් හේතුවකින්ද මේ කය වැඩුණ ආකාරයන් තේරුම් ගන්න ඕනේ. මේ කය ආහාරයෙන් වැඩෙනවා. ඒ නිසා මේ ආහාරය පාලනය කරගන්න ඕනේ. ඒකත් හොඳට තේරුම් අරගෙන කරන්න ඕන දෙයක්. කබලින්කාර ආහාරෝයි මසකාය අස ආහාර පත්‍යේන පත්‍යෝ කියලා. කබලින්කාර ආහාරයේ මේ කයට ආහාර පත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා කියලා විග්‍රහයක් තියෙනවා. දැන් ඒක මොකද්ද කියලාත් අපි විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. මොකද මේ සබ්බපාපස්ස අකරණං කියන දෙන්නපත් වෙන්න සචිත්ත පරියෝ දපණං කියන මේ තුන්වෙනි වතාවට වෙන්නපු තමන්ගේ සිත් පෙළ දමනය කරගන්න ඕන. දපණය කරනවා. දපණය කරනවා කියන්නේ දල්පණය කරනවා, දපණි දානවා ආදී වශයෙන් කියන්නේ. ඒවට ඕන හැටියට, ඒවැ හැඟීම් වලට ඕන හැටියට වහල් වෙලා කටයුතු කරන්නේ නැතුව ධර්මයට අවශ්‍ය හැටියට ඒවා පාලනය කරගන්න හැකියාව ලබන්න ඕන. ඒවා ඊට අනුකූලව හික්මවා ගන්න ඕන. ඒකෙන් තමයි මුල පුරලා පටන් ගන්නෙ. අන්නේ පටන් ගන්නකොට මේ මස්ලේ කයකින් තමයි ඔය පංචකාම සම්පත් විඳින්න ගැඹුරට විඳින්න ක්‍රමවේද සකස් කරගෙන තියෙන්නේ. අන්නේ නිසා ඒ ගැඹුරට විඳින්න තියෙන පංචකාම සම්පත් විඳින්න හදාගත්ත මේ කය කොහොමද හැදුනේ? ඉතලා මේ කයට වටිනාකමක් දෙනවා. කයට වටිනාකමක් දීලා මේ කය හොඳට පවත්වා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ කයෙන් තමයි මේ ඔක්කොම කරගන්නේ. ඇස් දෙක තියෙන්නේත් මේ කයේ, කන් දෙක තියෙන්නේත් මේ කයේ, නාසයේ දිව, ඒ වගේම කාමේන්ද්‍රියන් ඔක්කොම තියෙන්නේ මේකේ. ඉන්ද්‍රියන්ගේ යම්කිසි ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා මේ කය හොඳට තියාගන්න ඕනේ. ඒ නිසා කවුරුත් කයට කැමති, පංචකාමයට කැමති නිසා කයට ඇලුම් කරනවා. බොහොම ප්‍රියමනාපයි කය. යමකින් කය පවත්වනවාද, ඒ කය පවත්වනවා, ඒ නිසා ඔහු බලාපොරොත්තු වෙනවා. එනිසා මේ කබලින් කාරාහාර කියන ඒවා මේ කයට ගන්නකොට තණ්හා නිදානයි, තණ්හා සමුදයයි, තණ්හා ජාති, තණ්හා ප්‍රභවයි කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේ කය වඩා ගන්න කැමැති වෙන්නේ ඕකයි. මේකට අවශ්‍ය කරන්නා වූ දේවල් දෙන්නේ, කය පෝෂණය වෙන්න අවශ්‍ය දේවල් දෙන්නේ. අන්නේ ඉහෙත කිව් පංචකාමයේ මුල් කරගත්ත ආස්වාද, මුල් කරගත්ත කාරණා ඉෂ්ට කරගන්න නම් අන්නේ දෙන ආහාරයේ බලාපොරොත්තුෙන් දෙන ආහාරය නිසා මේ කය කෙරෙහි තියෙන චන්දරාගය අත්හැරෙන්නේ නැහැ. එන්නෙන්ද ලියලනවා. මේ කයේ ස්වභාවය කෙරෙහි පහළ වෙච්ච විඥාණය නවතින්නේ නැහැ. නිරෝධ කරන්න බෑ. ඒ නිසා කියනවා චන්දරා කය ආහාරයට චන්දරාගය ඇති වුණොත් ඔය විදිහට විඥානයේ පිහිටියේත් වැඩුණේත් වේ. මේ හරි ගැඹුරු තැන් හොඳට අහනකොට අහනකොට තේරෙයි. ඒ කියන්නේ කය පාත්තන්න තියෙන කය කෙරෙහි තිබිය යුතු දැනීම තියාගන්න කැමති. මම මෙහෙම කෙනෙක් වෙනවනම් අන්නේම තමන් තමන් විවිධාකාර තත්ත්වයන්ට කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු ඇති කරේ නිකන් ඉන්නේ නැහැ. ඒ දෙන්නපත් කරගන්න ඒ තත්ත්වයන්ටපත් කරන්න විවිධාකාර දේවල් කරනවා. ඇඳුම් පැළඳු වෙනස් කරනවා. ආභරණ වෙනස් කරනවා. එක එක ඒවා හැඩ වැඩි ඒවා ගන්නවා. කලබොන කැම්බියම් જાතියට අවශ්‍ය දේවල් අරගෙන ওই විදිහට සකස් කරමි. ඒවා තමයි මේ කය පවත්වන්න දෙන ආහාර. කය සකස් කරන හැටි. කාලා රස මුසු භෝජන කරපෙන් ගාලා සුවඳ ඇති සඳුනුත් මනරම් ලාලා ආභරණ නිසි ලෙස සැරසුම් පාලා ගියවෙන බහුරු කෝලං කියලා පෙන්වෙත් ඔය කබලින් කාලා ආහාරය අද හිතා ඉන්න කලබොන ආහාරයට සීමා කරගත්තාම ලොකු ප්‍රශ්නයක්. කැබලි කරලා කන ඒවා කලබොන ආහාරයි කියලා සීමා කරගන්නවා. මේ ගතට දෙන මේ ගත පවත්වා ගන්න තියෙන ආසාවෙන් දෙන්නා වූ හැයල්ලම ඔය කියන්නා වූ තෙන්ට වැටෙනවා. ඔය ගොඩට එකතු වෙනවා. ඉතින් කාය සංවරත්වයක් ඇති කරනකොට ඒ බලාපොරොත්තු නැති වෙලා ඒකට හේතු වෙන්නා වූ විඥානයේ පිහිටන්ද මේ කය හදා ගැනීමේ විඥානයේ පිහිටන්ද තියෙන පසුතලයේ නැති වෙනවා. අන්නේ පසුතලයේ නැති වුණොත් ඊළඟ අධ්‍යායට මේ කය හැදෙන්න යම්කිසි උපාදානයක් තිබුණා ඒ උපාදානය නිරෝධ වෙනවා එහෙනම් විඥාන නිරෝධ වෙනවා. දුරන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේ තේරුම් අරගත්ත කෙනෙක් මේ ආකාරයෙන් පාලනය කරගෙන කය පිළිබඳ තිබෙනයි චන්දරාගය දුරු කරගත්තා නම් ඔහු අනාගාමී ඵලයටපත් වෙනවා කිය. ඒ වෙන්න හේතුව මොකද? කය පිළිබඳව බලාපොරොත්තු තියා ඉන්නේ පංචකාමයේ මුල් කරගෙන. පංචකාම ආස්වාද කාමරාගය හා සම්බන්ධයි. කාමරාගයේ බලාපොරොත්තු තියෙන තාක්කල් කාමහිත කාම විඥානීය වැඩෙනවා. ඒ බලාපොරොත්තුව නිසා වැඩෙන්න කටයුතු කරගන්නවා. ඒ කයට දෙන්නා වූ ඒ ආහාරය කියලා කිව්වේ ඕවා. කය වැඩෙන්න දෙන ආහාර. අන්න ඒ ටික අත්හැරපුවාම කබලින් කාර ආහාර නිරෝධ වෙනවා. එහෙනම් ඕක නිකන් කරන්න බෑ. කන් නැතුව ඉන්න එක එහෙම නෙමෙයි මේ කියන්නේ. මේ කය හැඩ ගහන්න කය පවත්වන්න ගන්න වැඩ පිළිලා තිබුණේ ඒකේ තියෙන අසාරත්වයේ දැකලා. මේ කයේ අසාරත්වයේ දැක්කල පස්සේ තමයි ප්‍රත්‍යවේසා කරලත් කෑම ගන්න, ආහාර ගන්න. රා බින්දස නෙමෙයි, අසීමිත බල පුරවා ගන්න නෙමෙයි. ඒ වගේම මද පිණිස මේ නොයෙක් ආකාරයේ මේ කාම සම්භෝගයන් සඳහා නෙමෙයි, ලස්සන වෙන්න හැඩ වැඩ වෙන්න නෙමෙයි කියලා මේ කයේ ඒ අසාරත්වයේ දැකලා ඒවට නෙමෙයි මේ කය පවත්න්නේ ආර්ය මාර්ගයේ පූර්ණයේ කරගන්න පැවැත්ින්ට ඕන නිසා හිතකා. මේ අදහසින් ගන්නකොට මොකද වෙන්නේ? කබලින් කාරාහාරයට චන්දරාගයේ නිරෝධ වෙනවා. එහෙනම් මතුවට මස්ලේ කයක් හටගෙන යම් තැනක උපතක් ඇති කරනවා නම් එබඳු උපතරි දෙන හේතු දුරු වෙලා යනවා. ඒ විඥානයේ නිරෝධ වෙනවා. ඒ නිසා තමයි කියන්නේ කබලින් කාරාහාරය පිරිහින්ද දැනගත්තොත් දැනගෙන කබලින් කාරාහාරයේ නිරෝධ කළොත් ඒ ආර්ය බුද්ධලයා අනාගාමී කෙනෙක් වෙනව නැත්නම් මේ ලෝකෙට එන්නේ ආයි. ආයිතර කියන කුණු කයක් දරාගෙන එන තත්ත්වෙටපත් වෙන්නේ නැහැ. කයක් හම්බෙන්නේ නැහැ. එතෙන්ට එන්නේ නැහැ. අන්න දමණය කරගැනීමේ අවශ්‍යතාවය. සචිත්ත පරියෝ දපන කියන සිත් පෙළ දමණය කරන්න ඔතනින් පටන් ගත්තහම ඔය මුල් කරගෙන කියන හැම කටයුත්තක්ම හිතලා බලලා කරන්න ඕයි, දමණය කරගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ප්‍රාණඝාතයේ අකුසලය. ඒ අකුසලයෙන් දුරු වෙලා හිත දමණය කරගන්න. අදත්තාදාන අකුසලය. වෙන්නීම කුසලයක්. ප්‍රාණඝාතයේ අකුසලයක්. වෙන්නීම කුසලයක්. කාම මිත්‍යාචාරය අකුසලයක්. ඉන් වෙන්නීම කුසලයක්. මේ ආදී වශයෙන් දස අකුසලේම අකුසල් ඒකේ වෙන්වීම කුසල්. කුසලස උපසම්පදා කියන දේ වැඩෙනවා. දස අකුසලින් වෙන්ගෙන මානසිකත්වයේ ලෝකේ අසාරත්වයේ මුල් කරගෙන හටගන්න දස අකුසලින් බැඳීම දුරු වෙනකොට අසාර ලෝකේ මොනවා ලබා ගන්න ප්‍රාණඝාත කරන්නද? අවිට අසාධාරණ හිංගි හිංසා කරලා මොන යහපතක් කරගන්නද? ඒවා මහා අපරාධ කියලා ඔහොම දැකලා ඔයකින් එකට දස අකුසලීම අවිට අසාධාරණී දැකලා ඒකෙන් වෙන්ගිලා යන මානසිකත්වය ඇති වුණාම සබ්බ පාපස්සත් ඉවරයි, කුසලස්සත් උපසම්පදා වෙලා ඉවරයි, හැමතැනෙම බැඳෙන විසින හිතක් දමනේ වෙලා ඉවරයි. මෙන්න මේ ටික සිද්ධ කර ගැනීමට බුදුරජාන් වහන්සේගෙන් දුන්න ධර්ම උපදේශය ලබන්න කියන එකයි පෙන්නන්නේ බුද්ධානුශාසනාව තේරුගලේ ඕකට. එනම් බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව ඔය ටික කොර කොර ඉන්න එපා කියන එක නෙමෙයි. ඔය ටික නොකරින්ද අවශ්‍ය කරන වැඩ පිළිලා තියෙන ප්‍රඥාව පහළ වෙන්න. උන්වහන්සේ ප්‍රඥාව පහළ වෙන මේ වැඩ පිළිවිල උගන්වනවා. මොකද්ද මේ වැඩ පිළිවිල? මේ සියලු ලෝකයේම නැත්නම් පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයේම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මෙනෙහි කරන්න. මේ මෙනෙහි කරනකොට එක දෙයක් වෙනවා. අනේ අසාර දෙයක් නෙමේ පංචස්කන්ධය කියන්නේ කියලා දකිනවා. රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන්නේ මහා අසාර දේවල්. කොච්චර පරිහරණය කළා ලබන්න හරයක් ඇති දේවල් නෙමෙයි කියලා එක්තරා මහා නුවණකින් දකින්න පටන් ගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ මෙනෙහි කළා පුරුදු වෙච්චාම දැක්කහම අනිත්‍යෙන්පත් වෙනකොට ඔහු අතින් ඔය ඉස්සෙල්ලා කිව්ව ආකාරයෙන් මේ කය පවත්වාගෙන කය හැඩවැඩ කරගෙන ලස්සන කරගෙන ඉන්න ඕනේ. ඒ ආදි වශයෙන් තියෙන බලාපොරොත්තු ඉවරයි. මනවලන් රූප ආස්වාද විඳ විඳ ඉන්න ඕනේ. සද්ද ආස්වාද, ගන්ධ රස ආස්වාද, ස්පර්ශ ආස්වාද විඳ විඳින්න ඇන්නම් කියන ඒ අදහසින් නිදහස් වෙනවා. මෙන්න මෙහෙම මේ අදහස් වලින් නිදහතරපත් වුණාම ඔහු අතින් සියලු පව් කිරීම අත්හැර වෙනවා. ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා අඩු වෙලා ගිහලා ඉවරටම ඉවර වෙනවා. දස අකුසලයෙන් වෙන්ගෙන වෙන්ගුණ බව චේතනා මාත්‍රයන් නැවත හට නොගන්න ප්‍රඥාව වැඩිලා කුසලස උපසම්පදාව හේවත් දස අකුසලයෙන් වෙන්වීම පූර්ණ වෙනවා. සියලු කායික හා වාචසික අසංවරත්වයන් දුරු වෙලා පූර්ණ භාවයටපත් වුණාම උන්වහන්සේ අරිහත්යෙන් ඒ මහා සාන්තිය ලබනවා. මෙන්න මෙතෙන්ට පත්වීමට තමයි බුදුපියාණන් වහන්සේලා අනුශාසනා කරන්නේ. ඒ අනුශාසනා තේරුම් ගන්න කටයුතු කරනවා නම් මේක කොයි කාලෙත් වෙනස් වෙන්නේ නැහැ. අද මේ කාලේ ওই ටික කරගෙන ගියොත් ඔහුටත් ලැබෙනවා නිවන් ප්‍රතිඵලය. හැබැයි ඔක වරද්දා ගත්තොත්, වෙනස් කරගත්තොත්, අදහස් වෙනස් කරගත්තොත් ඒ ප්‍රතිඵල ලබන්න අමාරුයි. ඔක හිතෙන් හිත හිත අයින් කරන එකක් නෙමෙයි, බලහත්කාරයෙන් අයින් කරලා ඉන්නවා නෙමෙයි. ප්‍රඥා පහළින් ක්‍රමවේදී අනුගමනය කරනකොට ඒ වෙලාවේදී ඔක සිද්ධ වෙනවා. කළ යුතු ක්‍රමය අන්නේ එකයි. ඉතින් සියලු පව් නොකිරීමත්, කුසලයෙන් උපසම්පදා වීමත්, හැමතැන බැදෙන මේ ක්‍රියා කතාව ක්‍රියාව ආදී කෙනෙන් සියලු අකටිතුකම් අසංවරතාවයන් දුරු වෙලා දපණය කිර ගැනීමත් මෙන්න මේ ටික සිද්ධ කරන්න බුද්ධානුශාසනාවක් තියෙනවා. ඒ තමයි අට්ටක්කරා තීන පදා සම්බුද්දේන ප්‍රකාශිතා කියලා පෙන්නපු අකුරු අටයි පද තුනයි බුදු පියාණන් වහන්සේලා ප්‍රකාශ කරනවා කිව්වේ. ඒක තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කිව්වේ. ඔය පද තුන හරියට තෝරාගෙන අමුතුවේ වළඳ දෙයක් නැහැ. තේරෙනකොට ප්‍රඥාව පහළ වෙනවා, ඥානෙ පහළ වෙනවා. දර්ශනේ පටන්ගෙන එකින් එකට ඥාන ගුණය වැඩිනකොට චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි කියන දෙනකන් නැගිලා ඔය ටික ඔක්කොම සකස් වෙනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පවං නේනම් පහං කියලත් කියවෙනවා. සියලු තැන පහන්, සියලු තැන ආලෝකයි. බැලුවත් විඥානයක් හිතලා මට මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවා, අනේ මම මෙහෙම ඉඳ ඇත්නම් ඒක නෑ. එහෙම දකින්න නෑ හිතලා බැලුවා. මේකයි විඥානං අනිදස්සනං කියන්නේ. ඔබ වහන්සේට කවුරු වාගේ ඉන්නද ඕනේ? කොහොම හිටියෝ කැමතිද? ඒකට උත්තරයක් නෑ අනේ වන්දනේ. මොක කොහොම ඉන්නද? එහෙම එකක් නෑනේ. අවසාන තියෙන්නේ ඔතේ අනිකයට එහෙම බෑ. විවිධාකාර සත්තරානාන්තර ඕනේ. විවිධාකාර ක්‍රමවේද ඕනේ. සැප සම්පත් ක්‍රම ඕනේ. යාන වාහන ඕනේ. මාලිගා වාගේ තැන් හරි ඕනේ. එහෙම නැත්නම් කොහේ හරි මොනවා හරි තමන්ගේ පහදුවර තමන්ට ඕන જાතියක් ඕන එකක් තියෙනවා. මට මෙන්න මෙහෙම හදාගෙන මේ විදිහට ඉන්න ඇත්නම් සසරදීත් මහා තේජස ඇති දෙවියෙක් වෙලා ඉන්න ඇත්නම් බ්‍රාහ්මීෙක් වෙලා ඉන්න ඇත්නම් ඊ විවිධ ක්‍රම අන්න එහෙම යම් කිසි જાතියක් පතනවා නම් බලාපොරොත්තු වෙනවා නම් එහෙම එකක් උන්වහන්සේලාගේ මානසිකත්වයේ තුල නැහැ. අන්නේම් තියෙන බලාපොරොත්තු වල කියන බලාපොරොත්තු එමේ දෙන කියන්නේ ඒ වගේ ඉඳීමේ ඉඳීමක් ඔහුගේ මානසිකත්වයේ තියෙනවා නම් ඉඳීමක් ඔහු බලාපොරොත්තුෙන් එතන ඉන්නවා නම් ඒ මානසිකත්වයෙන් තමයි විඥාන පහළ වෙන්නේ. ඒවට තමයි විඥාන කියන්නේ. ඉතින් එහෙම එකක් ආවට පස්සේ ඔහු බොහොම උද්දාමයෙන් එකෙන් තව තවත් වැඩෙනවා. ඒ හිත තව තවත් බලවත් කරන්න බලනවා. ඉතින් ඔබතුමා කවුද? ඔබ වහන්සේ කවුද? කොහොම කෙරේද? මගේ තත්ත්වය මෙහෙමනේ. මං අහවල් ජාතියේ කෙනෙක්. මං අනික් කවුම වාගේද? අන්න එහෙම එකින් එක උද්දාමයක් මමත්වයක් නැగిලා අහංකාරකමක් නැగిලා තමන් තත්ත්වයක් හිතා ගන්නවා. අරිහතුන් වහන්සේගේ තත්ත්වය එකක්වත් නැහැ. එහෙම සම්බන්ධයක් නැහැ ඒවත් එක්ක. කවුරු වෙන්නද? කවුරු වාගේ වෙන්නද? කොහොම වෙන්නද? මොනවා වෙන්නද? මොනවාකටද? එහෙම සම්බන්ධයක් ඇත්තෙම නැතුව යනවා. විඥානං අනිදස්සන වෙනවා. ඊට පස්සේ මොකද උන්වහන්සේ මයින්ද වචන නැහැ. සීමා කරන්න ඒවා නැහැ. උන්වහන්සේ මේ පමණ ගති ලක්ෂණයකින් ඉන්නේ කියලා එහෙමත් කියන්න බෑ. අනන්තං සබ්බතෝ පහ සියලු ආකාරයෙන් උන්වහන්සේ වැහිච්ච දෙයක් නැහැ. ඒ කියන්නේ අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා නැහැ. සියල්ල දන්නවා කියන්නේ එක. අවිද්‍යාවෙන් දුරු වුණාම තියෙන අවිද්‍යා අන්ධකාරයෙන් අහක් වුණා වෙන පහන් භාවයේ තව එකක්. අන්නේම දැනකට මනසපත් වෙනවා. සියලු ආකාරයෙන් පහන් භාවයේට ආලෝක ස්වභාවයේට. හැබැයි එහෙම එක ඉන්නවා කියලා උන්වහන්සේට එහෙම එකුත් නැහැ. මෙන්න මේ වගේ ස්වභාවයට පත් වෙන ක්‍රමවේදයක් තියෙනවා. ලෝකේ தත්ත්වයේ යථාර්ථයෙන් දැක්කහම පහළ වෙන ප්‍රඥාවෙන් ලෝකේ අත්හැරීම වැලීම දී ගියහම නිසා උන්වහන්සේගේ අවසාන විපාකකය ඒ ජීවිතයේ අවසාන චුතිය දක්වා පවතිනවා. ඒකේ වුණාට පස්සේ උන්වහන්සේ ආයි හොයන්න දෙයක් නැහැ. කෝ රූපයකින් බැලුවත් වේදනාවකින් සංඥාවකින් සංකාරයකින් විඥානයකින් අන්න අහවල් ස්ථානයේ මෙන්න මේ රූපයෙන් ඉන්නවා මේ බඳු වේදනාවක් විඳගෙන ඉන්නවා ඒ වගේ මේ බඳු සංඥාවක හැඩරුවකින් ඉන්නවා මෙන්න මෙහෙම දේවල් කර කර ඉන්නවා මෙන්න මෙහෙම තත්තරාලාන්තරයක ඉන්නවා කියලා මේ එකක්වා කියන්න එකක් නැහැ. එහෙම තැනක නැහැ කොහෙවත්. මොකද හේතුව ඒ සියල්ල ලෝකේ ලෝකේ නැතිඳ ලෝකෝත්තරයි. එහෙනම් ඉන්න දැනක් එහෙම කියන්න දෙනක් එහෙම එකක් නැහැ. ඉන්න තැන් පනවන්නේ ලෝකේ. නැද්ද කියලා අහපුවාම නැත කියන වචන කියන්නේ නැහැ. නැතද ඇතද කියන දෙකේම නැහැ. යම්කිසි ආකාරයෙන් දුකක් හටගන්න තිබුණ ලෝකයක් තිබුණනම් ලෝකෙන් ඉවරයි. එයින් එහාට ඒ මනස දුවන්නේ නැහැ. දැන් ඉතින් කතර කම නැහැ නේ කියලා එහෙම හේකුත් නැහැ. ඉන්නවනි කියලා හේකුත් නැහැ. එහෙම එකකින් මනින්ද බැරි තත්ත්වෙටපත් වීමක් තියෙන්නේ. එහෙම ස්වභාව ධර්මයක් තියෙනවා. අන්න ඒකයි එතන කිව්වේ ඒ தත්තරපත් වීමේ ස්වභාවය. ඉතින් ඒක තමයි මේ ශාසනයේ තියෙන අවසාන ප්‍රතිඵලය.